ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අපි දැන් SBS සිංහල සේවය සුවිශේෂී කතාබහකට යොමු වෙන්න සූදානම්. විශේෂයෙන්ම අපි අපේ වැඩසටහනෙන් ඔස්ට්‍රේලියාවේ ජීවත්වන, ඒ වගේම අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ ජීවත්වන සහ ලෝකේ කොහේ ජීවත් වුණත් ශ්‍රී ලාංකිකයන් විදිහට යම් යම් සුවිශේෂතා, සුවිශේෂ දක්ෂතා, සුවිශේෂ ක්‍රියාකාරකම් සහ සුවිශේෂ හඳුන්වා දීම් සිදු කරන පුද්ගලයන් පිළිබඳව කතා බහ කරන්න කිසි විටකත් පැකිලෙන්නේ නැහැ. ඉතින් දැන් අපි ලබා ගන්නෙත් එවැනි වූ අවස්ථාවක්. මේ කාල වකවානුවේදී ඔබ දකිනව ඇති විශේෂයෙන්ම අන්තර්ජාල මාධ්‍ය හරහා, විවිධ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන විශේෂිත ප්‍රවෘත්ති කිහිපයක් තියෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකාව පුරාම විවිධ ස්ථානවල චිත්‍ර නිමවුම්, ඒ වගේම පුරන් කුමරු අස්වැද්දීම්, විවිධ පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාත්මක කරන තරුණු පිරිස් පිළිබඳව. දැන් අපි අවධානය යොමු වෙනවා පසුගිය කාලවකවානුවේදී සමාජ මාධ්‍ය හරහා විශේෂයෙන් ප්‍රචලිත වුණු ශ්‍රී ලංකාවේ පුරන් කුමරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව, එහි මූලාරම්භය සිදු කරපු මේ විශේෂිත තරුණයා පිළිබඳව. ඔහු තමයි නාලක සේනාධීර. නාලක පරිසර හිතකාමී සිතුවිලි රැගත් තරුණයෙක්. මේ විශේෂිත ව්‍යාපෘතිය ඔහුගේ මූලිකත්වයෙන් දැන් ආරම්භ කළා. ඔහුට විවිධ පිරිස් සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් නාලක පිළිබඳවත්, නාලකගේ මේ පුරන් කුමරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය පිළිබඳවත් කතා බහ කරන්නයි දැන් අපි සූදානම් වන්නේ. නාලක, දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ශ්‍රී ලංකාවේ සිට දුරකථන මාර්ගයෙන්. නාලක, අයිබෝවන්.
අයිබෝවන් මුසිල් දෙනාටම අයිබෝවන්ක්කේ.
නාලක, දැන් මේ හැමෝම මේ විවිධ ස්වරූපෙන් අහනවා, දකිනවා අන්තර්ජාල මාධ්‍ය හරහා මේ ශ්‍රී ලංකාවේ පුරන් කුමරු අස්වද්දන මේ ක්‍රියාවලිය පිළිබඳව. දැන් මේකට මූලික අඩිතාලම තබපු පුද්ගලයා විදිහට මට ඇත්තටම මුලින් මාසාවක් ඇති වෙනවා නාලක ගැන තොරතුරු දැනගන්න. මේක විශේෂිත කාර්යයක්. මේ වගේ දෙයක් තරුණයෙකුට හිතෙන එකත් විශේෂිත දෙයක්. නාලක පිළිබඳව සහ නාලකට මේ වගේ සිතුවිලි ඇතිවන්න බලපෑවේ කොයි වගේ පරිසරයක හැදුණු කෙනෙක්ද කියලා දැනගන්න හැමෝම ආස ඇති. අපිට කියන්නකෝ නාලක සම්බන්ධව තොරතුරු ටිකක්.
හොඳයි. ආයුබෝවන් දිරුෂාක්කේ. මම නාලක ප්‍රසාද් සේනාධීර. මගේ වයස 28යි. මම ඉපදුනේ 1953. මගේ තාත්තා නිමල් රංජිත් කරුණාතිලක, මගේ මහාපා නිමල් කරුණාරත්න, මගේ අම්මා නිරෝෂා පුෂ්ප කුමාරි. ඉතර කිරියම තමයි හදා වඩා ගත්තේ. ඒ හැමෝම දන්නවා ඇයට පිම්පින් තමයි මම මේ ලෝකේ තාම ජීවත් වෙන්නේ. ඇගේ නම ජේ පුංචි නෝනා. මම අති සුන්දර දැදිගම ගම්මානේ තමයි මගේ ගම්පියස. ඉතින් මමගේ දැදිගම ඉස්කෝලේ, මගේ කෑගල් දැදිගම පරකුඹ මහාවිද්‍යාලය. අපසු සාමාන්‍ය පෙළෙන් පස්සේ මම යනවා කොළඹ නාට්‍ය කරන්න. ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල 2008 මම කීර්තිමත් ශිෂ්‍යයෙක්. මම හොඳට නාට්‍ය කරලා ඉවරලා ආපහු 2010 ඇවිල්ලා උසස් පෙළ කරලා ඉවර වෙලා ආපහු කොළඹ ගිහින් නාට්‍යවල දායකත්වය සපයනවා. කූඹියෝ එතකොට වැනි ඉතාම හොඳට නාට්‍යෙම රඟපෑවා. ඊට පස්සේ මම කවි පොත් දෙකක් නිර්මාණය කරනවා. එකක් පරාග, අනිත් එක කීර්ති හැදුණයි. පසු මේ සමාජීය ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් ප්‍රගතියක් නැති කාලයක් තිබුණා පසුගිය කාලේ. ඉතින් ඒ කාලය තුළදී ලෝක සිදුවෙන පාරිසරික විපර්යාස සහ ලංකාව සයුර දූෂණය අතින් අපේ මූදුකල අපේ පස්වන ස්ථානයේ තියෙන්නේ. ඉතින් ගස් කැපීම අතිනුත් පසුගිය කාලේ ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක අපේ රටේ තිබීම හේතුවෙන්ම මම අපේ ගමේ තියෙන ලොකු පාරිසරික ගැටලුවක් විදිහට හඳුනාගත්ත තැනක්. ඉතින් ඒ තැනට විරුද්ධව මම පේදුරුතුට ඉඳලා දෙවඳුරුතුට කිලෝමීටර් 532කට වඩා වැඩි ප්‍රමාණයක් දවස් 7 බයිස්කලේ පැදලා කට්ටිය දැනුවත් කරලා ලොකු වැඩක් කළා ලංකාවේ. ඒකෙන් ලංකාවේ පොලිතීන් පිළිබඳව මිනිසුන්ගේ ආකල්පය වෙනස් වුණා. මේ පොලිතීන් කඳු සහ එවෙන් ඒවත් නායකින් මිනිස්සු පරලෝකීපු කාලයක ජීවත් වුණා. පසු විල්පත්තුවේ පැල සිටුවීම, විල්පත්තු පරිවාරයේ මේ වෙනකොට අක්කර 2200ක් පමණ සම්පූර්ණ මෙලි කරලා තියෙනවා. ඉතින් මේ පුංචි භූමියේ එවැනි දේ කිරීම සම්බන්ධයෙන් අපි යලිත් කනගාටු වෙන්න ඕනි. නමුත් අපි එහෙම වුණේ අපි ඒවටත් උත්තර හොයමින් යම් යම් ක්‍රියාවලි පැල සිටුවීම් සහ පැල නඩත්තු කිරීම්, පැල සිටීමට අවශ්‍ය යන්ත්‍ර සොයා දීම්, ඒ සියලු දේම ජනතාවගේ උදව් ඇතුව මම කරා. මම ඒ සිද්ධාන්ත ස්තුතිවන්ත වෙනවා. පසුව ලංකා වටේ මුහුදු වෙරළව පිරිසිදු කිරීම්, කිලෝමීටර් 1400ක් මුහුදු වෙරළ වටේ ගිහින් ප්‍රසිද්ධ තැන්වල අපි පිරිසිදු කිරීම ලක් කරා. ඊට පසුව තමයි යම් යම් පැල සිටුවීම්, ඒත් එක්ක මී පැල සිටුවීම්, කුබුක් පැල සිටුවීම්. ඊට පසුව තමයි මේ ශ්‍රී ලංකාවේ පුරන් කුමරු අස්වද්දම කියන ප්‍රබල යථාර්ථවාදී කාරණාව මේ භූමිය තුල රෝපණය කරන්න දැඩිගම ගම්පියසෙන් ආරම්භ වන්නේ. ඒක ප්‍රධාන හේතුව තමයි 1952 පමණ ඩීසල් නායක මහත්මයා විසින් නිර්මාණය කර ගොඩනගන ලද දැඩිගම බටදෙණිය කිලෝමීටර් 3ක ඇල 94 ඉඳලා 1994 ඉඳලා අක්‍රිය වෙලා තිබුණා. ඒක යලි සක්‍රිය කරලා පැය 365කින් අන්තර්ජාලය සහ සීලුම ශ්‍රී ලාංකික විදේශීය සීලු ඔබ සමගයේ උදව් ඇතුව යලිත් ඒ ප්‍රතිසංස්කරණය කොට අපගේ ගම්පීසට ආලෝකයක් ලබා දෙමින් රටේ ධර්ම කට්ටියට මේ භූමියත් එක්ක හැපිලා වැඩ කරන්න පුළුවන් දේ පිළිබඳව වටහා දෙමින් ලංකාවේ පුරවන් කුමරු අස්වද්දන්න පුළුවන් වාතාවරණය මේ මහකන්නෙත් ලැබුණා. ඊළඟ යලකන්නෙත් අපි ඒ දේ කරනවා.
ඉතාමත්ම සතුටුයි ඔබේ කතාව අහසන්නට ලැබීම පිළිබඳව නාලක. ඇත්තටම මේ දැන් ඔබ බොහෝ පරිසර හිතකාමී ව්‍යාපෘති කරපු තරුණෙක්. දැන් මෙවැනි වූ සිතුවිලි සහිත සිතුවිලි තිබුණත් ඒ ක්‍රියාවට නම් වෙන තරුණයන් සොයා ගැනීම ඇත්තටම මදක් දුෂ්කරයි දැන් තියෙන මේ තරඟකාරී ජීවන රටාවත් එක්ක. අපි දන්නවා මේ වගේ පුද්ගලින් තමයි අපි සාමාන්‍යයෙන් ලෝකේ ග්‍රීන් පීපල් හරිත මිනිසුන් කියලා හඳුන්වන්නේ. පරිසර හිතකාමීව හරිත පරිසරයක් දකින්නට කැමැත්තෙන් සිදු කරන යම් යම් ක්‍රියාවලි හරහා අපිට හමුවන මිනිසුන්. දැන් ඔබත් එවැන්නෙක් කියලා අපිට ඔබේ මේ ජීවිත කතාවේ යම් සම්දිස්ථාන ඔබ සඳහන් කරනකොට අපේ හිතට එන කාරණාවක්. දැන් නාලක මේ ওই කතාව දැන් ওই පුරන් කුඹුරු අස්වද්දන කතාව ඇහුණට පස්සේ මගේ හිතට ආපු පළවෙනි ප්‍රශ්නේ තමයි තරුණයෙක් මෙවැනි දෙයක් කරන්නට හිත හදාගන්නේ කොහොමද කියලා. අපි දන්නවා දොස්තරවරු, ඉංජිනේරුවරු, තොරතුරු තාක්ෂණවේදීව මේ වගේ දේවල් පසුපස හඹා යන තාක්ෂණික ලෝකයක් එක්ක තියෙන තරුණ පරපුර කුඹරකට බැහැලා මඩේ ලැගගෙන ගොවියෙක් වෙන්න කැමතිද අද කාලේදී? එතකොට මේ ගොවියාට මේන් ලැබෙන ඵල ප්‍රයෝජන ආර්ථික ලාභය ගැන හිතද්දි තරුණයෙක් මේකට යොමු වෙයිද කියන කාරණාව. ඒ සිතුවිල්ල ඔබ තුළ මුලින්ම ජනිත වෙන්නට බලපාපු කාරණා මොකද්ද නාලක?
ඔව් ඇත්තටම මේ ප්‍රශ්නේ ඇති පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. පුරන් කුඹුරු කියන තැනට අපිපත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ලංකාවක් පෙරදිග දාන්නාගාර ලෙස විරුදාවලිය ලැබපු ඒක ක්‍රියාවලියකින් ඔප්පු කරපු ඈත අතීතයේ සිට වර්තමානයේ වනතෙක් අපගේ භූමිය තමයි මේ ලෝකේ තියෙන ඉස්තරම් භූමිය. අපේ රට කෘෂිකාර්මික වටපිටාවක තිබෙන ගැමි ගෙවල් සහ ගොවි ගෙවල් තියෙන වටපිටාවක්. ඉතින් දැන් මේක බොහෝ දුරට තාත්තලයි ගොවි තැනක් නෙමෙයි, මේක පුතාලයි ගොවි තැනක්. මම පැහැදිලිවම කියන්න කැමතියි, ඒ දවස පුතාලා කුඹුරට එනකොට තාත්තලා කියන පුතේ බගින් පාඩම් කරපන්, මම ඉන්න තැනට එන්න ඕනේ නැහැ, ඔබ කවදාවත් මාව අත්තරගෙන ලොකු තැනකට ඵලයක්. නමුත් මම කියන්න කැමති වර්තමාන තාක්ෂණික සහ සාම්ප්‍රදායික අපගේ ක්‍රම භාවිතා කරලා අපිට අපගේ ගෞතම නැවත ගොඩනගන්න පුළුවන් තරුණ කට්ටිය බිහි වෙනවා. නමුත් තරුණෙක් විදිහට මම හිත හදාගත්තේ හිත කියන දෙත් එක්ක සබහාදාම කියන එකත් එක්ක දෙකම එකයි. හිතයි සබහාදාමයි දෙකම එකයි. ඔබගේ හිතේ යම් තැනක් වෙනස් වෙනවා නම් ඔබ අවට තියෙන සබහාදාමත් ඒ ආකාරයෙන් වෙනස් වෙනවා. ඉතින් මම කියන්න කැමති එක මොහොතක ඔබගේ කාර්යබහුල ජීවිතෙන් මිදෙන්න, ඒකට ඔබ මෙල්බර්න් ඉන්න පුළුවන්, සිඩ්නි ඉන්න පුළුවන්, ඇඩ්ලෙඩ් ඉන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ. ලංකාව දැඩිගම වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැමතැනම තියෙන ඔක්සිජන් මේ ඕසෝන් ඇතුලේ තමයි අපිට ඉඳ තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ ඉන්නවා නම් හරිත පුද්ගලෙක් නැත්තම් මේ අපත් සබහාදාමේම කොටසක් කියලා හිතලා ජීවත් වෙන්න. ඉතින් ඒකට ඒ බඩගින්නට අවශ්‍ය කරන දේශීය සහල් අපේ රටේ තවම තියෙනවා. ඒව වගාකොට පෝෂණයෙන් ඉහළ ශක්තිවත් තරුණ පරපුරක් 2020 ජනවාරි ඉඳලා අපි බී කරන්න නැත්තම් මේ අදහස අපේ රජයත් එක්ක එකතු වෙලා යලිත් අපේ භූමියේ නිවැරදිව අපගේ කර්මනාකරණය තුලින් ඇති කරන්න පුළුවන් වාතාවරණය අතිමං ගොඩනගනවා.
දැන් නාලක මේ වෙනකොට පුරන් කුඹුරු කීයක් විතර අස්වද්දලා තියෙනවද?
මේ මාකේ මම අදහසක් විදියට ගත්තාම මේ අදහස ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකික සීලු ඔබ සමගීම හදවත් තුළ රෝපණය කරනවා සමත් වුණා. මම හිතනවා ලංකාව තුළ මම ප්‍රායෝගිකව මගේ යාළුවෝ එතකොට හිතමිතුරුන් මේ වෙනකොට පටන් අරන් තියෙන වැඩසටහන ඇලමාර්ගව පිරිසුදු කරමින් ඒ වගේ දේවල් යාළුවන් හිත තුළ රෝපණය කරමින් මම දල වශයෙන් දත්ත එකතු කරලා තියෙන විදිහට මම උදව් කරමින් සහ මගේ මිතුරන්ගේ මාර්ගයෙන් කුමුරු අක්කර 35ක් වම් ප්‍රමාණයක් මේ කන්නේ මහ කන්නේ වගා කරන්න ලැබුණා. මම ක්‍රියාකාරී වෙලා මම මගේ යාළුවොත් එකතු වෙලා සිංහල බිත්තර විකිලෝ 2000ක් විතර ලංකා පුරා වපුරන්න පුළුවන් වාතාවරණය මේ අවුරුද්දේ ගොඩනගා ගත්ත මේ මහ කන්නේ. ඉතින් ඒ ප්‍රමාණයක් විදිහට ගත්තොත් අක්කර 250කට විතර ප්‍රමාණයකට මම වක්‍රව සහ සිජුවම දායක වෙලා තියෙනවා.
හොඳයි නාලක, දැන් මේ කොයි වගේ පිරිසක්ද ඔබත් එක්ක එකතු වෙලා සිටින්නේ? ඒ පිරිස පිළිබඳවත් අපි තොරතුරු දැනගන්න කැමතියි.
සියලුම ශ්‍රී ලංකාවේ බුද්ධිමත් තරුණය මේ වෙනකොට මේ වැඩසටහන පිළිබඳව තමන්ගේ ආකල්පන වෙනස වර්ධනය කරගෙන ඉන්නවා. සියලුම වැඩිහිටි ජ්‍යෙෂ්ඨ ගොවියන්, සියලුම ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා ඇතුළුව සියලුම පූජකවරුන් මේ වෙනකොට මේ කාරණාව තේරුම් ගන්න තිබෙනවා. ඒ අමතරව ශ්‍රී ලංකාවේ සියලුම බුද්ධිමතුන් විශේෂයෙන් ගත්තාම මේ රටින් එළියට ගිහින් තමන්ගේ දායකත්වය විදේශ රටවල සපයන සියලුම අය මේ වැඩසටහන පිළිබඳ සවිඥානිකව දායක වෙලා තිබෙනවා. සහ මේ වෙනකොට මේක අපේ රටේ සියලුම පුරවැසියන්ගේ කනට, දෙසවනට, ඇසට යන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්තාම අපේ රටේ තරුණ පරම්පරාව මේ වෙනකොට මේ වැඩසටහනත් එක්ක ඉන්නවා. මම ප්‍රමාණයක් වශයෙන් කියන්න කැමති නෑ කි මොකද දිනෙන් දින මොහොතෙන් මොහොතට අප්පරෙන් තප්පරේ මේ බඩගින්න හැමෝටම දැනෙනවා. අපි වහ කනවා කියලා දන්නවා. මට එකතු වෙනවට වඩා අපි මේ භූමිය වෙනුවෙන් වැඩ කරන්න ඕනි කියන එක තමයි මගේ වර්තමාන අදහස.
නාලක, දැන් එතකොට මේ දැන් ඔය කුඹුරු අස්වැද්දීමේ ක්‍රියාවලියේදී පුරන් කුඹුරු තෝරා ගැනීම සම්බන්ධවත් ප්‍රශ්නයක් එනව නේද? දැන් ඒවා පෞද්ගලික ඉඩම්, පෞද්ගලිකව තියෙන කුඹුරු. දැන් එතකොට ඔබ ඇතුළු කණ්ඩායම මේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ක්‍රියාවලියේදී ඒ අභියෝගය ජයගන්නේ කොහොමද? කොහොමද තෝරා ගැනීම සිද්ධ කරන්නේ?
දැන් අක්කිට කුඹුරක් තියෙනවා ලංකාවේ. ඒක කරන්න ශ්‍රමදායකත්වයේ අඩු පිරිසක් ඉන්නවා. ශ්‍රමදායකත්වය කියන්නේ ගොවියෝ අඩු බවක් අපේ රටේ වර්තමානයේ තුල බොහෝ විට නැගෙන ප්‍රශ්නයක්. ඉතින් ඔබ මට ලබා දෙන මේ කුඹුර වෙන්න මේ කාලය ඇතුළත කරන්න කියලා. ඉතින් මම ඒ දේ කරනවා. ඒක කන්නක් වෙන්න පුළුවන්, කන්න දෙකක් වෙන්න පුළුවන්, අවුරුදු පහක් වෙන්න පුළුවන්. දැන් වර්තමාන වෙනකොට මම මට දුරකථන ඇමතුම් සහ අන්තර්ජාලය හරහා සම්බන්ධ සිදුවන මම කියන්නේ ඒ ප්‍රදේශයේ තියෙන කුඹුරු පිළිබඳ තොරතුරු ලබා දෙන්න. පස්සේ පන්සලේ හාමුදුරුවෝත් එක්ක අපි කතා බහ කරලා, ගමේ වැඩිහිටියෝත් එක්ක කතා බහ කරලා මේ සමස්තය තමන්ගේ කියලා නෙමෙයි මේ අපේ වැඩක් කියලා හිතලා මේක කරමු කියන එක මම ප්‍රකාශ කරන්නම්. කෑගල් දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු තියෙන අක්කර 1174ක් වැඩි ප්‍රමාණයක්. මේ ප්‍රමාණය අපි කරනවා ජනවාරි යලකන්නේ වපුරන්න.
ඔය දැන් මගේ ප්‍රශ්නේ උනේ මේ නාලක, දැන් ඇත්තටම මේ විදිහට පුරන් කුඹුරු යම්කිසි කෙනෙකුගෙන් ඔබලත් තොරතුරකට අනුව තෝරා ගැනීම සිදු වෙනවද, නැත්නම් ඔබ ඇතුළු කණ්ඩායම ඉදිරිපත් වෙනවද පුරන් කුඹුරු තියෙනවා නම් අපිට දැනුම් දෙන්න, අපි ගිහිල්ලා එහි නැවත වගා කිරීමේ කටයුතු සිද්ධ කරනවද කියලා? කොහොමද ඔබ මේ ක්‍රමෝපාය ක්‍රියාත්මක වෙන්නේ පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ ක්‍රියාවලියේදී?
ඔව්, යළි අස්වැද්දීම ක්‍රියාවලිය සිද්ධ වන්නේ දැන් බොහෝ දෙනෙක් මට ආරාධනා කරනවා. මම ඒක පිළිගන්නවා. මම ගිහින් කතා කරනකොට කෙනෙක්ගේ ඌමනාව පිට යන එක තමයි ලංකාවේ හොඳම වර්තමානයේ වෙනකොට ආරාධනා කරන්න ඕනි කුඹුරු තියනවා ඇවිල්ලා වැඩ කරන්න කියන එක. ඊට පස්සේ අපි වැඩසටහන හදලා කී දායකත්වයේ සපයනවා.
හොඳයි, දැන් එතකොට මේ ඔබ මොහොතකට කලින් සඳහන් කිරීමක් කළා මේ මීළඟ කන්නේ පිළිබඳව 2020 දී. ඒ සඳහා කොහොමද දැන් මේ වෙනකොට කටයුතු සූදානම් වෙමින් තියෙන්නේ?
2020 යලකන්නේ පිළිබඳව ඉතාමත්ම හොඳ ආකල්පමය වෙනසක් ඇති කරන්න වර්තමාන විදිහට අපිට පුළුවන් වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වර්තමානයේ වන විට විශාල වශයෙන් අප කෙරෙහි බලාපොරොත්තුව තබලා තියෙනවා අපේ වැඩසටහන පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට. වර්තමාන සියලුම එහි කාර්ය මණ්ඩල සහ අමාත්‍යවරුන් මේ වෙනකොට පූර්ණ අවධානයෙන් අපට උදව් කරමින් පවතිනවා. 2020 යලකන්නේ කොහොමද රටක් විදිහට අපි ගොඩනගන්න කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමින් පරිසරාන මෙනියුමින් වර්තමාන මොහොත මේ මොහොත වෙන විට ගත කරමින් පවතිනවා. කෑකල්ල තියෙන පුරන් කුඹුරු අක්කර 1174ක් සබරගමු විශ්වවිද්‍යාලයේ කෑකල්ල සිටින තරුණ තරුණියෝ, ඒ වගේම කෑකල්ල පළාත් සභාව සහ මේකට රාජ්‍ය සංතර එකතු කරගෙන ගනිමින් නිවර්දි වැඩපිළිවෙලක් විදිහට අපි 2023 මුහුණ දුන්නත් නම් 2025 2030 පස්සේ එන ආහාර අර්බුදයට අපට පළාතක් විදිහට, ගමක් විදිහට, රටක් විදිහට හෝ උත්තර හොයන්න බෑ. ඉතින් ඒකට ප්‍රධාන වශයෙන් කෑගල් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ කරගෙන රාජ්‍ය උත්සවයේ පවා අපි කෑගල්ල තියනක්කේ සූදානම් කරලා තිනවා. කෑගල්ලේ දිස්ත්‍රික්කයේ දිවෙල කියන ගම්මානේ, ඒ කියන්නේ අපි යලකන්නේ කෑගල්ලෙන් පටන් ගන්නවා. ඊට අමතරව අනිත් දිස්ත්‍රික්කවලත් තරුණ තරුණියෝ ඒ විදිහටම වැඩ පටන් ගන්න ඕනි කියන ආකල්ප මේ වෙනස ඇති කරන්නේ.
ඇත්තට මේක සතුටට කාරණාවක්. එවැනි වූ රාජ්‍ය අනුග්‍රහයක් ලැබීම පිළිබඳව ඔබ විසින් ආරම්භ කරපු මේ කාර්යය තවදුරටත් පුළුල් කරලීමේ අදහස යටතේ අරමුණ යටතේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ සහලින් ස්වයං පෝෂිත වුණු රටක්. නමුත් අද වෙනකොට ඒ තත්වය පිළිබඳව ඉතාමත්ම කනගාටුදායක තත්වයක් තියෙන්නේ. අර කාලෙකට කලින් ලක්ෂ්මීබායි කියන ග්‍රැමෆෝන් යුගයේ හිටිය ගායිකාව ගැයුවා වගේ පිට දීප දේශ ජයගත්තා අපේ ජාතිය. නමුත් අපි දැන් අත් දෙක දිගු කරගෙන සිටිනවා සහල් ඇටේ පවා පිට රටින් එනකන්. ඉතින් ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවේ තරුණයෙකු මෙවැනි වූ ක්‍රියාදාමයකට අත තබල තාරුණ්‍යත් තවදුරටත් ප්‍රබෝධමත් කරමින් මේ ගොවිතැනට බැහැලා පුරන් කුඹුරු අස්වද්දලා තාරුණ්‍යයට අලුත් ජවයක්, අලුත් අදහසක්, අලුත් මානයක් ඉදිරිපත් කරමින් සිටීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් විදිහට අපි හැමෝටම ඒ ආඩම්බරයක්. අපි දැන් කතා බහ කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දීමේ ක්‍රියාවලියේ මූලාරම්භකයා නාලක සේනාධීර සමගින්. හොඳයි, මේ නාලක දැන් පූර්ණ කාලීනවද මේ පුරන් කුඹුරු අස්වද්දීමේ ක්‍රියාවලියේ දෙන්නේ?
පූර්ණ කාලී වෙදෙනවා.
ඒ කියන්නේ
අපේ රටේ ගොවිතැන කියන ඇත්තටම පූර්ණ කාලී වෙදෙන්න ඕනි දෙයක් නෙමෙයි. පූර්ණ කාලී වෙදෙන්න ඕනි මේ වගේ වැඩසටහනක් එක්ක ඇත්තටම ඉන්නකොට. නැත්නම් වෙන කවුරුත් මේකට කාලය යොදවන්නේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ.
දැන් නාලක, ලංකාවේ කොල්ලෙක්, සාමාන්‍ය දිනදා භාෂාවෙන් කියනවනම් ලංකාවේ කොල්ලෙක් පූර්ණ කාලීනව ගොවියෙක් වෙලා කොහොමද අනාගතය දකින්නේ කියන කාරණාව ඇත්තටම තාරුණ්‍යයට ලොකු කුතුහලයක් දනවන ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරනවා. මොකද එවැනි වූ ගොවියෝ අපිට දැන් දකින්නට ලැබෙන නැති නිසා ගොඩක් වෙලාවට වයෝ වෘද්ධ මැදි වයසේ පුද්ගලයන් සිටින ඔවුන් කැමතිත් නැහැ ඔවුන්ගේ දරුවන් ගොවියෝ වෙනවා දකින්නට. මොකද ගොවියාට අද තියෙන තත්වේ දිහා බැලුවාම ශ්‍රී ලංකාව තුල ඔබ කොහොමද මේ හැඟීම අත්විඳින්නේ නාලක? ඔබ පූර්ණකාලීන ගොවියෙක්, ඔබ තරුණෙක්, ඔබ ලංකාවේ ගොවිතැන් කරන කුඹුරු බැහැලා මඩනාන කොල්ලෙක්, මොකද ඔබට හිතෙන්නේ හැඟීම ගැන?
ඇත්තටම මේ හැඟීමට ආදරය කරනවා මේ මොහොත වෙනකොට. මොකද ගොවිතැන කියන්නේ තමන්ගේ ශරීරය සහ තමන්ගේ සිතුවිලින් නිවන්න පුළුවන් තැන. අප ස්වයං පෝෂිත රටක්. එහි නිවැරදි ආකල්පමේ වෙනසක් නොවීම තුළ තමයි තවමත් අප දුප්පත් වෙලා ඉන්නේ. මම මේ දේ නොකලත් මේ භූමිය මේ අදහස මේ වෙනකොට පැලලා තියෙන්නේ. නමුත් මගේ වගකීම තමයි පූර්ණ කාලීනව මේ දේට යොමු වෙලා අපගේ අනාගතයේ දූ දරුවන් 2020 2019 කොල්ලෝ මොකද කරේ කියලා බලනකොට අපේ දේ කරලා තිබුණොත් ඔවුන්ට එදා නිදහසේ හුස්ම ගන්න, නිදහසේ දේශීය සහල් ටික කන්න වටපිටාව ගොඩනගෙනවා. ඒ මොහොත වෙනුවෙන් මා මේ මොහොතේ මඩ කාගෙන හෝ මගේ වගකීම මං ඉටු කරමින් පවතිනවා.
අපිට ආඩම්බරයි නාලක ඔබ පිළිබඳව. දැන් ඇත්තටම ඔබ මේ පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ ක්‍රියාවලිය කරගෙන යද්දී ඔබට නොඑක් ස්වරූපයෙන් ගැටළු වලට මුහුණ දෙන්නට සිදුවනවා වන්නටත් ඇති. පුරන් කුඹුරු කියලා කියන්නේ කාලයක් අතහැරලා දාපු කුඹුරු. මේවා සශ්‍රීකත්වය, පොළවේ පසේ සරුභාවය, එතකොට මේ අස්වනු සම්බන්ධව තියෙන වගකීම, එතකොට මේ සම්බන්ධව අවසර ලබා ගැනීමේ කටයුතු, අනිත් පිරිස් සම්බන්ධ කර ගැනීමේ කටයුතු, යන්ත්‍රෝපකරණ පොහොර, මේවා කාබනික පොහොරද රසායනික පොහොරද, මේ හැම පැත්තෙම ගත්තොත් ඔබට තියෙන අභියෝග මොනවා කියලාද ඔබ විශ්වාස කරන්නේ?
සමස්තයක් විදිහට ගත්තාම මේ ක්‍රියාවලියේ පුරන් කුඹුරක තියෙන ගැටලුව තමයි ඒක විශාල වශයෙන් කොළඹනම් වීදුරු සහ අනිකුත් සෑම දෙම ඔබ කොළඹ මේක අහන්න කවර කොළඹ ඉන්න ඉඳලා ආපු කෙනෙක් නම් ඔබ දන්නවා හොඳටම කොළඹ තියෙන ගැටලුව තමයි සම්පූර්ණයෙන්ම පොලි තියෙන සම්පූර්ණයෙන්ම කැලිකසුල ගැටලුවක් තියෙන්නේ. කෑගල්ල එතකොට අනිත් පළාත්වල තියෙන ගැටලුවක් තමයි සමය අඩුකම. නමුත් ඒකට හොඳ උත්තරයක් අන්තර්ජාලය හරහා අපේම පවතිනවා. අන්තර්ජාලය හරහා කට්ටිය සම්බන්ධ කරගන්නවා. නමුත් පුරන් කුඹුරක විශාල වශයෙන් තියෙන්න පුළුවන් මේ ගස් වැල් කපන දවස් ගානක් පිරිසිදු කරන්න ඕනේ වටපිටා. මොකද අවුරුදු 20-30 ගණන් පුරන් වෙච්ච කුඹුරක වැඩ පටන් ගන්නවා කියන එක ලේසි නෑ. නමුත් අපි පුළුවන් ඉදිරි යන්ත්‍ර හොයාගනිමින්, ඒවා කුලියට ගනිමින්, නැත්තම් අපිට ලබා දෙන උපකාර මුදල් නිසි ලෙස භාවිතා කරමින් යන්ත්‍ර ගනිමින්, එතකොට අත්‍යක්ටර් ට්‍රැක්ටර් හොයාගනිමින්, නියරවල් බඳිමින්, විශේෂයෙන් ඒවට අවශ්‍ය කරන හොඳ යන්ත්‍ර හොයාගනිමින් වැඩ කටයුතු කරනවා. රසායනික පොහොර කිසිම භාවිත කරන්නේ නැහැ. ලංකාව කියන්නේ ලෝකයේ තියෙන උතුම්ම පොහොරක් තියෙන පසක් තියෙන මතුපිට පසක් තියෙන භූමියක්. රසායනික පොහොර කිසිසේත්ම භාවිත කරන්නේ නැහැ. වහ කන්න දෙන්නේ නැහැ. සත්තු මරන්නේ නැහැ. මම දැනට තියෙන අභියෝගයක් ඉදිරියට අඳුර තියෙන වර්තමාන අපගේ තාත්තලයි ගෞතන තුල තියෙන්නේ රසායනික දේවල්. ඒගොල්ලන්ගේ අකල්පමය වෙනසක් ඇති කිරීම ප්‍රධාන අරමුණක්. මොකද ඒගොල්ලෝ හිතන්නේ මේවට මේ වස ගහන්න ඕනි. ඒගොල්ලෝ හිතන්නේ පොහොර කියලා. ඇත්තටම ඉතින් මේ ඒකම ප්‍රධාන ගැටලුවක් ඉදිරියට අඳුරන තියෙනවා. මේක වැඩි හිටියන්ට කිව්වහම එක විදිහේ ඒගොල්ලෝ දාගන්නේ නැහැ. මොකද හොඳ පාඩම් ඉගෙන ගන්න නම් අතීතයේ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ. නමුත් මේ අපගේ ගොවියෝ මම මුකුත් කියනවා නෙමෙයි, මේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ආකල්ප වෙනසක් ඇති කර ගන්න වන්දන ඔස්ලමෙන් ගොඩක් දෙනෙක් අහනවා. ඔයගොල්ලන් ගොඩක් දෙනෙක් ගොවි පවුල්, ඒගොල්ලන්ට කියන්න මේ ලෝකේ දැන් ග්‍රීන් කන්සෙප්ට් එකට යන්නේ, කියන්නේ ස්වභාවික වාදයට ගරු කරමින් යන්නේ. ඉතින් ඒ දේ රැක ගන්න නම් අපි ස්වභාවික ගොවිතැනට හුරු වෙන්න ඕනේ. ප්‍රධාන අභියෝගයක් තමයි ස්වභාවිකත්වයට මිනිස්සු හුරු කිරීම සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම. නමුත් මම හිතනවා මම මගේ තියෙන උපරිම ශක්තිය යොදවමින් ඒ දේ මේ භූමිය තුල කරනවා කියන එක ප්‍රධාන අභියෝගය තමයි. ඊට පස්සේ අස්වැන්න බෙදා හරින එක, නමුත් අස්වැන්න එක කොටසක් දාහනේ පිණිසත්, අනිත් කොටස විතර නිෂ්පාදනය කිරීම පිණිසත්, අනිත් කොටස ආහාර පාන නිෂ්පාදනය කිරීම සඳහාත්, අනිත් කොටස මිල මුදල් සඳහා නැත්නම් විදේශ රටවලට විකිණීම සඳහාත් අපට කරන්න පුළුවන්.
හොඳයි නාලක, අපි සතුටටපත් වෙන ඔබේ මේ ක්‍රියාදාමය සහ ඔබේ උත්සාහය පිළිබඳව. දැන් ඔබ කලින් සඳහන් කිරීමක් කළා වසර 2020 දී මීළඟ කන්නේ යල කන්නේ අසද්වීම සඳහා ඔබ ඇතුළු පිරිසගේ මේ තියෙන සැලැස්ම පිළිබඳව. දැන් ඊට අමතරව මේ පුරන් කුඹුරු අසද්වීම සම්බන්ධයෙන් හෝ ඔබ සිදු කරන මේ පරිසර හිතකාමී ක්‍රියාදාම සම්බන්ධයෙන් වන ඔබේ මීළඟ බලාපොරොත්තු සහ පියවර පිළිබඳවත් මම අවසාන වශයෙන් දැනගන්න කැමතියි.
මම බලාපොරොත්තු වෙනවා මගේ මේ ප්‍රධාන අදහස තමයි දැඩිගම කුමරුවක් කර 100ක් අස්වැද්ද වීම. මම මේ වෙනකොට ඒක ප්‍රායෝගිකව කරලා තිනවා. මේකෙන් මම රටට දීපු බලාපොරොත්තුවක් තියෙනවා. අපේ යම් කිසි තැනක ආහාර අර්බුදයක් තියෙන ගම්පියසකට අපගේ මේක කුමරුකින් එක වීමිතිය ගන්න ගිහින් දීම. ඉතින් ඒවා දුප්පත් නැත්නම් ආහාර අර්බුද තියෙන ගමකට ගෙනින් දීව තමයි මගේ පළවෙනි මගේ අදහස. ඉතින් ඒ දේ මම කොහොමත් කරලා තමයි ඊළඟ දේවල්ට යන්නේ. මම බලාපොරොත්තු වෙනවා මේ දේ සෑම බිම් අංගලකම කිරීම සහ 2020 තරුණියෝ විශේෂයෙන්ම තරුණියෝ තමන්ගේ ගෙවත්ත තුළ කාර්මිකත්වයට නැඹුරු නොවුණු ස්වභාවික අපගේ අම්මා අපි අම්මලා අපි කිරියම්මලා දැකපු විදිහටම යුවතියක් ගෙවත්ත තුලින් බිහි වෙනවා නම් කොල්ලෝ ටික කුඹුරු වැඩට ගිහින් කුඹුරු ටිකෙන් හාල් ටික අරන් එනකොට කෙල්ලෝ ටිකට පුළුවන් එළවලු ටික අයියා අපි හැදුවා එළවලු ටික මල්ලි අපි හැදුවා කියලා කියන්න. අනේ දේශී භෝග වගාව අප රට තුළ යළි ස්ථාපිත කිරීම මගේ ප්‍රධානම අරමුණක්. 2020 යලකන්නේ මඩ ගොවිතැනට අමතරව ගොඩ ගොවිතැනට සක්‍රීයව තරුණියෝ දායක කර ගැනීම.
ඔන්න ඉතින් දැන් ලංකාවේ නැගී එන තාරුණ්‍ය ආකල්ප. අපිට සතුටුයි අපි විදේශයක ජීවත් වුණත් අපි ලංකාවේ හැදුණු වැඩුණු අය, ලංකාවේ ඉගෙන ගත්ත අය, ලංකාවේ පසෙහි සුවඳ දේශීයත්වයේ අඳුරන පුද්ගලයෝ. ඉතින් නාලක, ඔබ සඳහන් කරන කාරණා ඔස්සේ අපේ හිතත් අතීතයට යනවා. ඔබ කලින් සඳහන් කිරීමක් කළා කොල්ලෝ ටික එකතු වෙලා මඩේ ලැගලා කුඹුරු සීසාලා එළියට එනකොට කෙල්ලෝ ටික එකතු වෙලා ගොඩ ගොවිතැනින් අස්වැන්නුන් එලා ගැනීම උදෙසා ඒ ගොවිතැනිත් යෙදෙනවා නම් ඒක තමයි ඔබේ බලාපොරොත්තු වෙන්නේ. මේක ලස්සන අදහසක්, මේක කාටවත් නොහිතෙන අදහසක්. මේ තමයි නවීන සංකල්පවල ආරම්භය කියලාත් අපි විශ්වාස කරනවා. අපි අද දවසේදී කතා බහ කරමින් සිටියේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආරම්භ වෙලා තියෙන පුරන් කුමරු අස්වැද්දීමේ ව්‍යාපෘතියේ මූලාරම්භකයා නාලක සේනාධීර සහ ඔහුගේ මේ ප්‍රයාමය පිළිබඳව. ඉතින් අපි ලස්සන කතාවකට කන් දුන්නා. පෙර රජ දරුවන් සශ්‍රීක කරපු අපේ මාතෘභූමිය, සහලින් ස්වයං පෝෂිත කරපු මාතෘභූමිය යලිත් ඒ මානීය කරා රැගෙන යන්නට උනන්දු වෙන තරුණ පිරිසක් ශ්‍රී ලංකාවේ සිටිනවා කියලා අහන්නට දකින්නට ලැබීම අපේ සතුටක්. අපි ඔබට සුභාශිංස නරගිනෙනවා නාලක. ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා SBS සිංහල සේවය වෙනුවෙන්. ආයිබෝවන්, බොහොම ස්තුතියි අපේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව.
ආයිබෝවන්, විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා කියවහට ඔස්ට්‍රේලියාවේ සිටින සියලුම මගේ රටේ පුරවැසියන්ගේ දෙකවුන්ට ලං කිරීමට හැකියි පිළිම දිරිසියක්. විශේෂයෙන්ම ඔබට මම ස්තුතිවන්ත වෙනවා. ඇසූ සියලු දෙනාටම ස්තුතියි. සුභාශිංසන එක්කරාට බොහොම ස්තුතියි. ජයෙන් ජයම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම නාලක සේනාධීර, ශ්‍රී ලංකාවේ දැඩිගම ගම්පියසේ සිට.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.